සුපුරුදු පරිදි අදත් සන්ධා දිනේ අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලන තොරතුරු පිළිබඳව සවිස්තරව විමසා බලන්නට ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, අපි පළමුවෙන්ම අවධානය යොමු කරමු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මේ වන විට දැඩි කතාබහට ලක් වී තිබෙන කාරණයක් තමයි හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක අසුන් ගැනීම, හෙමත් නැත්නම් ඒකාබද්ධ විපක්ෂයට තමන්ගේ සහය පළ කිරීම, මේ සම්බන්ධයෙන් වාර්තා වන කරුණු කාරණා අපි ඔබගෙන් පළමුවෙන්ම දැනගන්නට කැමැති.
සංචාරක කටයුතු සහ ප්‍රශ්‍යානී කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට තමයි අරුන්දික ප්‍රනාන්දු ඇමතිතුමා කටයුතු කරමින් සිටියේ. පසුගිය සතියේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ තරමක් උණුසුම් කරමින් ජනාධිපතිතුමා තීරණයක් ගත්තා අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යතුමාව තමන් දරපු වගකීම් වලින් ඉවත් කරන්න. ඒකට හේතුව බවට පත්වලා තිබුණේ විශේෂයෙන් විසුව රාණුකර රස්සා සංශෝධනයට අපි එකගනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක මේ ගමන යන්න බැහැ. ඒ නිසා අපි මේ ඉවත් විය යුතුයි. ඒකාබද්ධ විපක්ෂය සමගම සමීපපු ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා එතුමාගේ ආශිර්වාදයෙන් වර්තමාන ජනාධිපතිතුමත් එක්කාසු අලුත් ආණ්ඩුවක් පිහිටවිය යුතු යන යම් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිද්ධ කරමින් හිටියා. ලොව ප්‍රසිද්ධිය කිව්වා විසුවර සංශෝධනයට මම ඡන්දය දෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කළා, ආණ්ඩුව විවේචනය කළා. මෙවැනි හේතුන් නිසා ඔහුව නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්න පසුගිය සතියේ ජනාධිපතිතුමා තීරණය කළා. ඒ ඉවත් කිරීමත් සමගම ඊට පසු දිනේ ආයෙමත් ජනාධිපතිතුමා සහභාගී වන රැස්වීමක අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාත් ඊටපු නියෝජ්‍ය අමාත්‍යවරයාත් වාඩි වී සිටීම නිසා බොහෝ දෙනෙක් සඳහන් කළා අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ වැරදි නිවැරදි කරගෙන ආයමත් ජනාධිපතිතුමත් එක්ක මන්නටම ආණ්ඩුවත් එක්ක එකතු වෙලා අලුත් ගමනක් යන්න හදනවා. ඒ නිසා ඔහුට ආයමත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හම්බ වෙයි කියලා මාධ්‍ය අනාවැකි පළ කරන්න ගත්තා. නමුත් ඊට පස්සේ හදිසියෙම ක්‍රියාත්මක වෙච්ච අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වා මට ජනාධිපතිතුමත් එක්ක ආයමත් එකග වෙන්න ඕමනාවක් නෑ, මට සාධාරණ විවේචනයක් තියෙනවා, මේ විවේචන ආයමත් ආපසු හරවගැනීම ඕමනාවක් නෑ, අපි ඉන්නේ ආණ්ඩුව පෙරලන ගමනේ, මට අවශ්‍ය වෙලා තිබුණේ මගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාවක් තමයි තිබුණේ. ඊට පස්සේ තමයි ඒ උත්සවයට සහභාගී වුණේ. ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු විසඳ ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා ඇරෙන්නට ආයමත් වැරදි නිවැරදි කරගන්න කියපු ප්‍රකාශ ආපසු අරෝ ගන්න ඕ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා ගන්න බලාපොරොත්තුවක් නෑ. අපි ආණ්ඩුව පෙරලන්න ඉන්න ඕනම බලවේගයක් එක්ක ඉස්සරහට එකතු වෙනවා කියන ප්‍රකාශය තමයි ඔහු කළේ. නමුත් ඒ ඕනම බලවේගය කවුද කියන එක තහවුරු වෙච්ච එක තමයි ඒ දවසේ සිද්ධ වුණේ. අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කරලා තිබුණු මාධ්‍ය හමුවක ඔහු වාඩි වුණා. බඳුල ගුණවර්ධන මන්ත්‍රීතුමා හිටියා, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා හිටියා. ඔහු උත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේම. ඔහු විතරක් නෙමෙයි කල්ැතිවම තමන්ගේ වගකීම් වලින් නිදහස් වෙච්ච ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමතිවරයාත් ඔන්න ඊයේ දවසේ ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේ වාඩි වෙලා හිටියා. ඔහු කිව්වේ ඉදිරියේදී තමන් පුටුමාරුවකට සූදානම් ඒ වෙනුවෙන් කටයුතු කරනවා තමන්. ඒත් එක්කම පවතින වත්මන් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර අහිමි වුණේ කියන ප්‍රකාශය ඔහු කළා. යහපාලන ආණ්ඩුවෙන් නැවත වරක් අමාත්‍ය ධුර භාරගන්න නැති බවත් ඊයේ ඍජුව කියා සිටියේ. ඉතින් මේක තමයි ඊයේ දවසේ සිද්ධ වෙච්ච සිද්ධිය. අරුන්දික ප්‍රනාන්දු ඉවත් කරපු නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඔහු ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඒ අනුව මාධ්‍ය හමුවකට පෙනී සිටියා සංජය.
මනෝජ්, ඒ වගේම මේ අතරේ වාර්තා වෙනවා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ගිහිල්ලා ජනාධිපතිතුමා හමු වුණා කියලා. මේ හමුවේ ප්‍රධාන අරමුණ මොකක්ද? මොකක්ද මෙහිදී මේ හමුවේදී සාකච්ඡා වී තිබෙන්නේ? අපි දැනගන්නට කැමති මේ පිළිබඳ කරුණු කාරණා.
ඔව්, මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත අතුරු දන්වුවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අදාළ 50 කෙටුම්පත, ඒ වගේම පළාත් පාලනායකන මැතිවරණ සංශෝධන 50 කෙටුම්පත පිළිබඳව තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂයට තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විසුවන සංශෝධනයට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා වන සංශෝධනය හරහා සම්මත කරගත්තු යෝජනාව වගන්තිය. ඒ තමයි රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට කරග කරන්න නොහැකි බවට සම්මත වෙච්ච යෝජනාව. මේ යෝජනාව අසාධාරණ නිසා මැතිවරණයට කලින් ඒක සංශෝධනය කරන්න කියලා තමයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලලා තිබුණේ. මේ සාකච්ඡාව යම් ප්‍රතිඵලදායක බව මේකට සහභාගී වෙච්ච දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ නායකවරයා, එමන් නැත්නම් මහජන එක්සත්තර මුණේ නායකතුමා සඳහන් කරලා තිබුණා. ඔහුත් එක්ක කීප දෙනෙක් මේ සාකච්ඡාවට එකතු වෙලා හිටියේ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරමින් සංජය. දිනේෂ් ගුණවර්ධන මම සඳහන් කරපු විදිහට දල්ල සලාප්පනුව මන්ත්‍රීතුමා, පිස්ස විකාරණ හිටපු මන්ත්‍රීතුමා, ඒ වගේ කීප දෙනෙක් තමයි මේ සාකච්ඡාවට එකතු වෙලා තිබුණේ. ඔවුන් විශේෂයෙන්ම අතුරුදන්වුවන්ගේ පනත සහ පළාත් පාලන නැතිවරණය පිළිබඳව කතා කරලා තිබුණා.
මනෝජ්, ඒ වගේම මේ ශ්‍රී ලංකාව තුල පසුගිය වකවානුව තුල සංවිධානය වුණු විවිධ වර්ජන සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළා. මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ විදුලි බල සේවකින් දැවැන්ත වර්ජනයකට සූදානම් වෙලා ඉන්නවා. මේ වර්ජනය පසුපස ඇති කතන්දරයත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ඔව්, පසුගිය බදාදා දවසේ දවල් 12ට තමයි මුලින්ම සංකේත වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ විදුලි බල ඒකාබද්ධ වෘත්ති සමිති සම්දානයේ. ඒ කැනුම්කරු රංජන් ජයලාල් මහත්මයට සඳහන් කළා බදාදා 12 ඉඳලා සංකේත වැඩ වර්ජනයක් තමයි ක්‍රියාත්මක කරන්න කියලා. ඊට පස්සේ බ්‍රහස්පතින්දා පස්වරුවේ විශේෂ අමාත්‍ය රංජිත් සිංහලාපිටිය වැඩතුමා නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරමැතිතුමත් එක්ක මේ වර්ජනය ටෙක් වෙලා ඉන්න වෘත්ති සමිති වලට සාකච්ඡාවක් හම්බුණා. නමුත් අත්නෝමතිකව තීරණ ගන්නවා කියලා විදුලි බල මණ්ඩලයට අමාත්‍යවරයාට චෝදනා කරන එකට එකඟ වෙන්න බෑ. මේ සියලු දේ ගැන සමාලෝචනයක් කරන්න ඉස්සෙල්ල තමයි වර්ජන ක්‍රියාමාර්ග වලට ගියේ. ඒ නිසා මේක අසාධාරණ ක්‍රියාමාර්ගයක් කියලා රංජිත් සේමලාපිට ඇමතිවරයා සඳහන් කළා. සේවකයින් චෝදනා කළේ දිගින් දිගටම යාපාලන ආණ්ඩුවත් ඔබතුමාලා ඇවිල්ලා හොරු ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් මේ අමාත්‍යවරයාට තිබුණු සාකච්ඡාවෙන් පස්සේ රංජන් ජයලාල් ඒකාබද්ධ වෘත්ති සමිති සඳහන්ගේ කැඳවුම් කාර්යවරයා මාධ්‍යයට අදහස් කළා. මේ රටේ ජනතාව ගෙවන විදුලි බිලෙන් 50%ක තියෙන්නේ හොරකමයි දූෂණයයි වංචාවයි කියලා ඔහු චෝදනා කළා. වංචාකරුවන්ගේ ප්‍රාණ අපකරුව බවට ඇමතිවරයාත් නියෝජ්‍ය ඇමතිවරයාත් පත් වෙලා ඉන්නවා. කොහොමනම් තමන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයට අදාළව පිළිගන්න පුළුවන් උත්තරයක් හම්බුනේ නැති හින්දා ඔහු අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා කියලා සඳහන් කළා. ඉතින් මුලින් විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් සඳහන් කළා විදුලි බල අමාත්‍යංශයේ පැත්තෙන් සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කරනවා කියලා. වෘත්ති සමිතියකට අහුම්කන් දුන්නේ නැහැ. ඊට පස්සේ ඔවුන් සඳහන් කළ අනියම් සහ පරිවාස කාලයේ ඉන්න සේවකයන් වාර්තා කළේ නැත්නම් ඔවුන් ඉවත් කරනවා කියලා අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යන්න ඔවුන් පැමිණෙන්න කියලා කිව්වා. නමුත් ඒකටත් ඒතරම් කඳුළු ස්වභාවයක් පෙන්නුම් කරේ නැහැ. ඊට පස්සේ 2014 සැප්තැම්බර් මාසයේට පසුව විශ්‍රාම ගිය සේවකයින්ට ආරාධනා කළා තමන්ට ආසන්නම විදුලි බල මධ්‍යස්ථානයට ඇවිල්ලා වාර්තා කරන්න සේවය ලබා දෙන්න කියලා. නමුත් ඒකටත් ඒතරම් සැලකිය යුතු ප්‍රතිචාරයක් තියෙනවා අපි දැක්කේ නැහැ. මේ සියල්ල අතරේ ඔවුන්ගේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය ඔවුන් ඉස්සරහට අරගෙන ගියා. විදුලිය බිඳ වැටීමකින් තොරව පවත්ව ගන්න ඔවුන් උත්සාහ කළා. නමුත් ඇතැම් ස්ථානවල විදුලිය බිඳ වැටීම් සිද්ධ වුණු බව අපට වාර්තා වුණා. කොහොමනත් පෙරේද දිනයේ වෙද්දී අපි දැක්ක විදුලි බල අමාත්‍යවරයා නිවාඩු අවලංගු කරනවා කියපු රජයේ පාර්ශවය පඩි සහිතව දවස් දෙකක නිවාඩුවක් වර්ජනය කරපු සේවකයන්ට ලබා දෙනවා. ඒ නිසා අද ඉඳලා අද සම්බුද දවසේ ඉඳලා සේවයට වාර්තා කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් ඔවුන් කියා සිටියේ මේ කිසිම දෙයකට ප්‍රතිචාර නොදක්වපු වෘත්තීය සමිති එමන්ද මේ සේවකයෝ මේ තත්ත්වය ඇතුලේ කොමත් වර්ජනය අත්හරින්න සූදානමක් නැහැ කියලා ඔවුන් සඳහන් කළා. මේක බරපතල තත්ත්වයක් තිබෙන්නේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය දැන් සූදානම් වෙලා තිනවා අද දවසේ ඉඳලා මේ වර්ජන ක්‍රියාමාර්ගයට එකතු වෙන්න. ඒ අනුව රාජ්‍යයේ තව තවත් දිග්ගැස්සන බවක් තමයි පේන්න තියෙන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්ති සමිති සංධානය තාමත් ඒක අත්හරින්න සූදානමක් නැහැ. අලුත් සංගමුත් මේකට එකතු වෙලා මේක තවදුරටත් ප්‍රසාරවත් කරන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ.
මේ පෙනී සිටින්නේ පිවිතුරු බුද්ධ ධර්මයේ රැක ගැනීමට කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. මගේ මේ ප්‍රකාශ හැම එකක්ම මම කළේ දුස්සීල භික්ෂූන් ගැන. සිල්වත් භික්ෂූන් වරුන් ඒගෙන කලබල වෙන්න, තැති ගන්නට, නොසන්සුන් වෙන්නට කිසිම උමනාවක් නැහැ. මම මෘදු වචන පාවිච්චි කරා. නමුත් මට බයින ඔය චීවර ධාරින් මට කියන්න එක මොනවද? පොලොන් කටා කියනවා, ගොංජා කියනවා, බයිස්කෝප් කාර්යය කියනවා, ගස් වටේ දුවනවා කියනවා, පිරිමි ගණිකාව කියනවා. සිල්වත් භික්ෂුවක් පාවිච්චි කරන වචන නොවේ. මම කිව්වේ සමහර සුළුතරයක් ඉන්නවා මුදලාලිලා කිය. මුදලාලිලා කියන්නේ කවුද? සල්ලි ගනුදෙනු කරන අය. ඉතින් ඒකෙදි ඒ මුදලාලි දාන්නේ සරමද සිවුරද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මුදල් ගනුදෙනු කරනවා නම් ලංකාවේ කියන්නේ කණක්කු පුල්ලේ. මං කියන දේවල් වලට ඇවිස්සෙන්නේ පොඩ්ඩක් හරි ඒවට සම්බන්ධකමක් තියෙන ජීවිතේ එකවතාවක් හරි ඒ වගේ දේවල් කරපු අය වෙන්නේ නැත් කියලා මම හිතනවා. බහුතරයක් මහා සංඝරත්නයට මම පසඟ පිහිටවල වඳින්නම් බුදුරන් වහන්සේගේ ධර්මය විනාශ කරන මේ සුළුතරයකින් මේ ධර්මය බේරා දෙන්න කියන ඉල්ලීම මං ගරුතර මහා සංඝරත්නයෙන් කරනවා.
මංගේ පාවිච්චිර වචනය බෞද්ධ ශබ්ද කෝෂයේ තියෙන්නේ චීවරධාරියා කියන්නේ චීවරයක් දරන භික්ෂුවක්. මට හමුදා පාවා දෙනවා කියලා චෝදනා කරා ඒ භික්ෂුන් වහන්සේ. එහෙම වුණාම එහෙයි හාමුදුරනේ කියලා වඳින්න බෑනේ.
අපි අමතක කරන්න හොඳ නෑ. සංඝයා වහන්සේලා තමයි හැමදාම මේ රට ආරක්ෂා කරේ. ඒ සංඝයා වහන්සේලාට අරකට කතා කිරීම මම කවදාවත් අනුමත කරන්නේ නෑ. මොන තරහක් තිබුණත් මොන ප්‍රශ්න තිබුණත් දේශපාලන මතිමතාන්තර තිබුණත් සංඝයා වහන්සේලාට ගරු කරමින් ඒ අනුශාසනා එක තමයි මේ රට හදන්නේ.
එවගේම මනෝජ් වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන රංජන් රාමනායක මහතාත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාත් පසුගිය දිනවල සංඝයා වහන්සේ පිළිබඳව කරපු ප්‍රකාශ නිසා යම්කිසි ආකාරයක මතභේදාත්මක තත්වයක් එහෙමත් නැත්නම් කැළඹිලි සහගත තත්වයක් මේ වන විට ඇති වී තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත තොරතුරුත්.
සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තුමා එමන් නැත්නම් වර්තමාන කැබිනට් අමාත්‍යවරයා යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිද්ධ කරා ජගත් ජයසුරේ හිටපු දහමදාපතිවරයාට යුධ අපරාධ චෝදනා එල්ලවීමෙන් පස්සේ මහා සංඝරත්නයේ ඉදිරිපත් වීම ප්‍රකාශනකුත් කිරීම සහ එතුමන්ට යම් ආකාරයකින් චෝදනාවක් එල්ල කිරීම නිසා ඇල්ලේ ගුණවාස ස්වාමින් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාට චීවරධාරීන් ලෙස ප්‍රකාශ කිරීම සහ වෙනත් නුරුස්සුණ වචන ප්‍රකාශ කිරීම නිසා ස්වාමින් වහන්සේලා යම් කැළඹීමකින් ඉන්නවා අපි දැක්කා. ඒක කබද්ද විපක්ෂයක් ප්‍රයෝජනයට අරගෙන මාධ්‍ය හමු අදහස් දක්වලා තිබුණා අපි දැක්කා. ඇල්ලේ ගුරාශ ස්වාමින් වහන්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමතිවරු ගිහිල්ලා ඊට පස්සේ හමු වුණා. යුධාපරාධ සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කරපු ප්‍රකාශයක් එක තමයි ඔහු සම්බන්ධයේ යම් සමාජයේ කතා බහක් ඇති වුණේ. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් කතා බහ ඇති වුණේ ඔබ දන්නවා සිල් රෙදි නඩුවට වරදකරුවෝ වෙලා හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිරගත වෙලා ඉන්නවා. ඔවුන්ට අදාළ දඩ මුදල් ගෙවන්න වන්දි ගෙවන්න ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ නිරතවන්න සූදානම් කියන ප්‍රවෘත්තිය සිද්ධ කරාට පස්සේ තමයි සංඝ මුදලාලිලා එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලාට මුදලාලිලා කියලා සඳහන් කරලා යම් නුරුස්සනා වචන සහිත ප්‍රකාශ සිද්ධ කිරීම නිසා තමයි ඔහුට එරෙහිව සමාජ විරෝධයක් ඇති වුණේ. ඉතින් මේ තත්ත්ව දෙකම තවමත් පවතිනවා. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් බන්දරාගාරය අසලදී යම් උද්ඝෝෂණයක නිරත වෙනවා අපි දැක්කා. මේ අත්අඩංගුවට ගත්තු හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනා පිටතින් ආහාර පාන ලබා ගැනීම සහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම වගේ දේවල් සම්බන්ධයෙන් යම් උද්ඝෝෂණයක් පැවැත්තුවා. ඩී.එම්. ස්වාමිනාදන් බන්ධනාගාර අමාත්‍යවරයම ස්ථානයට පැමිණියා. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇයි මේ අය මේ බන්ධනාගාර රෝහලේ ඉන්නේ, ඇයි මේගොල්ලෝ චයිනීස් කන්නේ වගේ දේවල් ඇහුවා. ඒ ගැන සොයාබලනවා කියලත් සඳහන් කරා. ඉතින් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් තත්ත්වය ඇති වුණේ මෙවැනි ස්ථානවලදී සිද්ධ කරපු ප්‍රකාශත් එක්ක. සංජය
මනෝජ්, ඒ වගේම දැන් මේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනවකවානු සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ මාධ්‍ය තුල පළවෙන ආකාරය අපි දැක්කා පසුගිය දින කීපය තුල. ඒ වගේම ඉදිරි මැතිවරණය කොට්ටාෂු ක්‍රමයට පැවැත්වෙන බවත් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණා. අපි මේ පිළිබඳව වැඩිදුර තොරතුරුත් ඔබගෙන් දැනගන්නට කැමැති.
ඔව්, ජනාධිපතිතුමා පහුගිය 16 වෙනිදා සෙනසුරාදා දවසේ තමයි මේ ප්‍රකාශය අලුතෙන්ම සිද්ධ කරනවා අපි දැක්කේ. ඒ ජනාධිපතිතුමා සහ උතුරුමැද පළාතේ පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අතර පැවැත්වෙච්චි හමුවකදී රටේ පවතින මේ මනාප දේශපාලන ක්‍රමය ඇතුළේ දේශපාලනඥයින් රට ගැන හිතනවාට වඩා තම පෞද්ගලික දේශපාලන ජයග්‍රහණයන් වෙනුවෙන් කටයුතු කිරීම සිදු වෙනවා. ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වන ජයග්‍රහණයන් රටට ලබා දෙන්න නොහැකි වෙලා තියෙනවා මේ ඡන්ද ක්‍රමය නිසා කියලා ඔහු සඳහන් කළා. ආණ්ඩුව ඇතුළේ ඉඳලා ආණ්ඩුවට සහාය පළ කරන ඇතැම් පාර්ශ්ව විරුද්ධ වුණත් තමන් මූලිකත්වය මත මනාප ක්‍රමය වෙනුවට කොට්ටාස ක්‍රමය යටතේ පළාත් පාර්ලිමේන්තුවරණය පැවැත්වීමට කටයුතු කරන්න හැකියාව ලැබීම පිළිබඳව පක්ෂ භේදයකින් තොරව රටේ සෑම ජනතාවකටම මේ ලබා දුන්නු ජයග්‍රහණය වෙනුවෙන් සූතිවන්ත වෙලා තිබුණා. ඒත් එක්කම රට තුළ තියෙන සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු කියන අදහස ඔහු ඉදිරිපත් කරා. ඒ අනුව ඉදිරියේදී පවත්වන්න නියමිත පළාත් සභා මැතිවරණයත් කොට්ටාස ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයක් මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්ටාස ක්‍රමය හඳුන්වා දෙන්න කටයුතු කරනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. 2015 පැවැත්වෙච්ච ජනාධිපතිවරණය තමන් ජනතාව වෙනුවෙන් ලබා දුන්නු ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරලා ඒ වෙනුවට කොට්ටාස ක්‍රමය අරන් වෙනවා කියන දේ. ඉතින් රටේ සමස්ත ජනතාව වෙනුවෙන් මේ මැතිවරණ ක්‍රමයක් අරගෙන ඇවිල්ලා නව දේශපාලන සංස්කෘතියක් බිහි කරනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. දිනවකවානු පිළිබඳව සඳහන් කළොත් අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනක පැවැත්විච්ච විශේෂ උත්සවයකදී සඳහන් කළේ ඉදිරි අයවැය ඇවිල්ලා මේ සම්මත කරගන්න අනපනත් සම්මත කරගත්තයින් පස්සේ ජනවාරි මාසයේ ඡන්දේ පවත්වන්න පළාත් පාලන මැතිවරණ ගන්න කියලා මැතිවරණ කොමිසමට උපදෙස් දුන්නා කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මැතිතුමත් පහුගිය දිනයක සඳහන් කළා දෙසැම්බර් 9 වගේ දවසක පළාත් පාලන මැතිවරණේ පවත්වන්න පුළුවන් කියලා. නමුත් ඒතන ප්‍රායෝගික තත්ත්වයක් පවතිනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙසැම්බර් මාස 12 වෙනිදා පැවැත්වෙනවා. එනිසා විභාග දෙපාර්තමේන්තුවට විභාග ශාලා විදියට පාර්සල් ලබා දෙන්න ඕන නිසා දෙසැම්බර් 9 වෙනිදා ඡන්දේ පවත්වන්න පළාත් පාලන මැතිවරණේ පවත්වන්න නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඒ අනුව ජනවාරි මාසේ පවත්වන්න පුළුවන් කියලා තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. ඉතින් අග්‍රාමාත්‍යවරයා ජනවාරි මාසේ පවත්වන්න උපදෙස් දුන්නා කියලා සඳහන් කළා. ශ්‍රී ලංකා පක්ෂයේ පැත්තෙන් ජනාධිපතිතුමා කියනවා ඡන්දයකට සූදානම් වෙන්න කියලා ඉතා ඉක්මනට. ඉතින් ඒ අනුව ජනවාරි මාසේ පළාත් පාලන මැතිවරණය
මේ කරුණු කාරණා මේ ආකාරයෙන් වාර්තා වෙද්දී මනෝජ් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය බලාගොස් සිටින්නේ මේ සංචාරයේ අරමුණු පිළිබඳ තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
ජගත් මහාමණ්ඩලයේ ප්‍රධාන සැසිවාරයට සහභාගි වෙන්නේ මනසම් එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 72 සැසිවාරයට සහභාගි වෙන්න තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ දිනේ ඇමරිකා බලාපොරොත්තු ගියේ. ඉතින් මෙවර මේ සතිවාරයේ 19 වෙනිදා ආරම්භ වෙනවා. ඒ තේමාව බවට පත් වෙලා තින්නේ ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සෑම දිනකට වැඩගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම කියන තේමාව. ඉතින් ජගත් මහමණ්ඩල සති ආරම්භක දිනේම එම නැත්නම් 19 වෙනිදා පස්වරුවේ ජනාධිපතිවරයා එහි විශේෂ දේශනයක් සිද්ධ කරන්නටත් නියමිතව තිබෙනවා කියලා ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරලා තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදයේ පිළිබඳව වගේම සංකේතියව සහ කාමයේ පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ලෝකනායකයන් දැනුවත් කරන නියමිතයි කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 72 සතිවාරයේ සහභාගී වෙන තමයි ජනාධිපතිවරයා ඇමරිකාව බලා ඊයේ දිනේ පිටත් වෙලා ගියේ.
ඒ වගේම මනෝජ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය විසින් රචිත ජනාධිපති තාත්තා කියන කෘතිය පිළිබඳව විවිධාකාරයේ මතභේදාත්මක තොරතුරු මාධ්‍ය ඔස්සේත් විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේත් පළවන ආකාරය අපි පසුගිය දිනවල දැක්කා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වන කරුණු කාරණාත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භ වෙච්ච ගිය සිකුරාදා තමයි ජනාධිපති තාත්තා කෘතිය එළි දැක්වුණේ. චතුරිකා සිරිසේන ජනාධිපතිතුමාගේ දෙතු දියණිය තමයි මේ පොත රචනා කරලා තිබුණේ. ඔබත් දකින්නේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ විවිධ අදහස් පළ වෙනවා. සුනිල් මාධව ප්‍රේමතිලක කියලා කියන්නේ අපේ රටේ එකපො බොහොම නම් දැරූ කීර්තිමත් මාධ්‍යවේදී, පුවත්පත් කලාවේදී, රචකයෙක්. ඔහු මේ කෘතිය ලිව්වාය කියන ප්‍රවෘත්තියක් පළ වෙනවා. නමුත් අපි පැහැදිලිව දන්න කාරණයක් තමයි සුනිල් මාධව ප්‍රේමතිලක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මේ දිනවල ඉතාමත් අසනීප තත්වයෙන් පසුවන්නේ. ඉතින් මෙවැනි දෙයක් කරගන්න ඕනේ පුළුවන්ද කියන කාරණය මාධ්‍ය සාකච්ඡා කරලා තිබුණා. ඒ වගේම ඔහුට හිතවත්කම් තියෙන මාධ්‍ය මිතුරන් ඔහු සමග කතා කරලා, ඔහුගේ බිරිඳ සමග කතා කරලා මේක සත්‍යක් නෙමෙයි කියන එක සමාජ මාධ්‍ය ඔස්සේම ප්‍රකාශයට පත් කර අපි දැක්කා. ජනාධිපති දියණියක් ජනාධිපති පියකු පිළිබඳව ප්‍රථම වතාවට ලියපු කෘතියක් හැටියට තමයි මේක හඳුන්වන්නේ. තමන් තනතුරු නැති වෙනකොට නැති වෙලා මේ හැමදේම නැති වෙලා යන බව තමන් හොඳින් දන්නවා. හැමෝම අහනවා තමන් දේශපාලනයනවද කියලා. නමුත් පාර්ලිමේන්තුව තුළ කරන දේශපාලනය හරි බල අරගල දේශපාලනය හරි නෙමෙයි තමන් මේ පක්ෂ දේශපාලනය ගැන කතා කරන්නේ. තමන් ඊට වඩා අදහන දේශපාලනය වෙන්නේ මිනිසුන්ගේ අහපත වෙනුවෙන් කරන්නා වූ සේවය කියලා ඇය සඳහන් කළා. ඉතින් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් විදියට දේශපාලන ජීවිතය ආරම්භ කරලා ජනාධිපති ධුරය දක්වා පැමිණි ගමනේදී තමන් ලද අත්දැකීම් කැටි කරලා මේ පොත ලිව්වා කියලා තමයි ඇය සඳහන් කළේ. ඉතින් මෙහිදී විවිධ උද්ෘතයන් අරගෙන තිබුණා. ඊටමත් සරල පුද්ගලයෙකු ලෙස දේශපාලනයට පැමිණීම සහ වර්තමානය පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙද්දී තමන්ගේ ජීවිතවලට දැනුණු බය, ලබාගත් වූ අභියෝගය මෙවැනි දේ පිළිබඳව ඇය කතා කළා. ඉතින් ජනාධිපති තාත්තා කෘතිය මේ දවස්වල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සරුවට විකිණෙන බවත් ආරංචි වුණා.
මනෝජ්, ඒ වගේම මේ වත්මන් රජය මුහුණ දෙන චෝදනා අතරේ ඉතාමත් ඉහළ තැනක පවතින චෝදනාවක් තමයි මේ බැදුම් කර සිද්ධිය. මේ සඳහා සොයා බලන්නට ජනාධිපති කොමිසමක් පත් කරා. ඒ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්නට පැමිණි පාර්ශ්වයන් පිළිබඳව මතභේදාත්මක තොරතුරු පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඔස්සේ පළවන ආකාරය අපි දැක්කා. මේ කාරණේ අලුත්ම තත්ත්වයක් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ශ්‍රී ලංකාවේදී මේ දිනවල අපි කවුරුත් දන්න කාරණයක් බැලුම් කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන්න ජනාධිපතිතුමා ජනාධිපති කොමිසමක් පත් කළා. මේ ජනාධිපති කොමිසමේදී සාක්ෂි දෙන්න පැමිණෙන පිරිස් මතු කරන කාරණා මත යම් ආන්දෝලනාත්මක සිද්ධීන් තීරණයක් කිහිපයකුත් දන්නවා අපි දැක්කා. ඒක ප්‍රතිඵලයක් තමයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සමන් දැරූ අමාත්‍යදුරේ නෝටි ඉල්ලා අස්වන්න සිදුවීම. එකින් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ ප්‍රධාන නිලධාරියා අර්ජුන් ඇලෝසියස් සම්බන්ධෙනුත් පහුගිය දිනවල යම් ප්‍රවෘත්ති පළ වුණා. ඔහුට බැඳුම් කර කොමිසම හමුවේ මේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙන්න පැමිණෙන්න කියලා ආරාධනා කළා. නමුත් කොමිසමේ නිලධාරීන් සලහ කරලා තිබුණා ඔහු ඉන්න තැනක් හොයාගන්න විදියක් නැහැ, නොතේසිය බාර දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. කොහොමනත් ගෙවුණු සතියට කලින් සතියේ අවසන් දින කීපේ ඔහු බැඳුම් කර කොමිසමට ඇවිල්ලා සාක්ෂි ලබා දුන්නා. නමුත් පස්සේ ඔහුගේ නීතිඥයෙන් ඉවත් වුණා. පසු අලුත් නීතිඥවරයෙක් පත් වුණා. ඒ අලුත් නීතිඥවරයා තමයි තිලක් මාරපන අමාත්‍යවරයාගේ සහෝදරයා. ඉතින් කොහොම වුණත් පසුගිය සති වෙනකොට පර්පචුවල් ෆිෂරි සමාගමේ ප්‍රධාන නිලධාරියා විදියට කටයුතු කරපු අර්ජුන් ඇලෝසියස් සලහන් කරනවා ජනාධිපති කොමිසම හමුවේ තමන්ට සාක්ෂි දෙන්න බෑ කියලා. ඉතින් මේකට කොමිසමක් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඔහු කිව්වේ සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්ෂි දෙන්න පුළුවන්, නැතුව එහෙම නැතුව කොමිසමක් හමුවේ සාක්ෂි ලබා දෙන්න කියලා බලපෑම් කරන්න හැකියාවක් නැහැ කියලා කොමිසම දැනුම් දුන්නා. අපි දැක්කා ඒ පිළිබඳව විවිධ අමාත්‍යවරුනුත් අදහස් දක්වලා තිබුණා. පාටලි චම්පික රණව කැමැතිවරයාම කියලා තිබුණා ගාලු මූදුරට ඇවිල්ලා සාක්ෂි විමසන්න ඕන බැලුම් කර කොමිසම වගේ, කියන්නේ සාක්ෂි විභාගයක්. නමුත් එවැනි අයට සාක්ෂි දෙන්න එපා කියලා නිදහස් කරන එක යම් ගැටලු සාගත තත්වයක් කියන දේ පාටලි චම්පික රණව කැමැතිවරයාත් සඳහන් කරලා තිබුණා. අවසන් දිනවල මේ පර්පචුවල් ප්‍රෙෂරිස් ආයතනයේ සිද්ධ වෙච්චි දුරකථන සංවාදවල හඳපට ලැබිලා තියෙනවා. මේ ඔස්සේ යම් තහවුරු කර ගැනීම සහ ප්‍රශ්න කිරීම සිද්ධ වෙනවා. මේ අනුව ඉදිරියේදී තවත් කිහිප දෙනෙක් බැඳුම් කර කොමිසමේ සාක්ෂි දෙන්නේ කියලා විශ්වාස කරනවා. ඒ වගේම හෙට දිනේ සැප්තැම්බර් 19 වෙනිදා කොමිසම හමුවේ පෙනී ඉන්න කියලා අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයාටත් නියෝග කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ අතර කියවෙනවා මේ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කායික්මනින් අවසන් වේ දැන් ඒවා තරමක් අවසන් භාගී තියෙන්නේ කියලා. ඉදිරි සතිවල අපිට අවසාන වශයෙන් මොනවද මේ දිගුනේ කියලා සංජය සාකච්ඡා කරන්න පුළුවන් වෙයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුලත් විශේෂයෙන් අපගේ ශ්‍රී ලාංකික පුවත් විමසුම තුලත් දීර්ඝ කාලයක් තිස්සේ කතාබහ කරන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා සයිටම් අර්බුදය. මේ අර්බුදය මේ වෙනතෙක් විසඳුමකට ළඟා කරගන්නට බැරි වෙලා තියෙනවා සියලුම පාර්ශ්වයන්ට. දැනගන්නට කැමති මනෝජ් මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් ශ්‍රී ලංකාවේ.
ඔබ කිව්වාගේ සෑහෙන කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් කතා කළා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හෝ සයිටම් විරෝධී පාර්ශ්වයන් බලාපොරොත්තු වන ආසාවේ කිසිදු පිළිතුරක් මේ ප්‍රශ්නෙට තවමත් ලැබිලා නැහැ. ජනාධිපතිතුමා මේ පිළිබඳව නිර්දේශ කරන්න කමිටුවක් පත් කරා. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද ශ්‍රීවා, ඒත් එක්කම සෞඛ්‍ය අමාත්‍ය ශිලේ සම්බරයා, උසස් අධ්‍යාපන අමාත්‍ය ශිලේ සම්බරයා ඇතුළු කමිටුවක් පත් කළා. ඔවුන්ට දින 10ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා ජනාධිපතිවරයා නියෝග කළා. ඒ අනුව ඒ වාර්තාව මෙවරේට ජනාධිපතිතුමාට පත් වෙලා තිබෙනවා. එහිගත්තු තීන්දුව తీරණ මත සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි වැඩසටහන සඳහා සිසුන් බඳවා ගැනීම తాවකාලිකව අක්කිට වන්න කියලා ඔවුන් නිර්දේශ කරලා තියෙනවා. ඔවුන්ගේ මේ මාධ්‍ය නිවේදනය මාතේ තිබෙන ඔවුන් මෙන්න මෙහෙමයි සඳහන් කරලා තියෙන්නේ. 2017 12 31 වෙනිදා දක්වා හෝ වෛද්‍ය ආඥාපනත යටතේ අවම සම්මත රීති ගැසට් කරන තුරු කියන මේ කාරණා දෙකෙන් මුලින් සිදුවන ක්‍රියාව සිදුවන තුරු ඉහත ප්‍රකාශයේ පරිදි නවක සිසුන් බඳවා ගැනීම අක්කිට වන්න කියලා ඔවුන්ට නියෝග කරලා තියෙනවා. මීට පෙරත් මෙවැනි නියෝගයක් නිකුත් කළා. නමුත් ඒ නියෝගය කරලා තියෙන කාලෙම ජනාධිපති ලේකම් කාර්යාලයට ගියපු නිවිල් ප්‍රනාන්දු මේ රෝහලේ හිමිකාරීත්වය දරන පුද්ගලයා එහෙම සිසුන් බඳවා ගැනීම නවත්වන්න බෑ කියලා ඔහු සඳහන් කළා. ඔහුනත් දැන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් නිර්දේශ කරන්න කියලා කියපු කමිටුවේ වාර්තාවටත් ඔවුන් මේක ඇතුළත් කරලා තියෙනවා, සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නවත්වන්න කියලා. ඒක පැත්තක් සංජය. අනිත් පැත්තෙන් අපි දැක්කා සයිටම් විරෝධීන් රට පෙළපාලියක් සංවිධානය කරනවා. ලංකාවේ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඔවුන් කොළඹට ආවා ගිය සිකුරාදා දවසේ ස්ථාන කීපයකදී මේ රට පෙළ කාලවලට බාධා කිරීම සිද්ධ වෙනවා අපි දැක්කා. STF බාධකයක් යොදලා තිබුණා මොරටුව ප්‍රදේශයේදී රට පෙළ පිළිදීයට පැමිණීම වළක්වාලමින්. නමුත් ඔවුන් කිව්වේ ඔවුන්ව ශරීර පරීක්ෂාවක් සිද්ධ කරන්න අවශ්‍යයි කියලා. මෙහිදී මේ රට පෙළ පාලිය ආපු සයිකම් විරෝධී කඳවුර නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත පළාත් සභා මන්ත්‍රීවරයා මේකට විරෝධය පානවා අපි දැක්කා. කොමුණත් එතනින් නික්මිලා මොවුන් ලිප්ටන් වටරවුම දක්වා ඇවිල්ලා මොවුන්ගේ පෙළපාලී පැවැත්තුවා. ඒ අතරේ පසුගිය සතිය පුරාම එක්දින සංකේත වැඩවර්ජන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. මේ හරහා රෝගීන් යම් පීඩාවකට අත් වෙනවත් අපි දැක්කා. මෙවැනි කාරණා තමයි සයිටම් සම්බන්ධයෙන් මේ වන විට මතුවෙලා තියෙන සංජය අපිට දකින්න වාර්තා කරන්න.
ඔව ගෙවියන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කාලීන සහ දේශපාලන තොරතුරු සමගින් ඒ අප සමගෙකුනේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල. මනෝජ් බොහොම ස්තුතියි අප සමගින් එක්වීම පිළිබඳ. වෙලබෙන සතියේදීත් අපි බලාපොරොත්තු වන ඔබ සමගින් එක්වන්නට ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංජය.